ගරු හරිනියම සූර්ය මැතිණිය, ඔබතුමීට මිනිත්තු 14ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි ගරු කථානායකතුමනි. මම පටන් ගන්නෙම මේ ආණ්ඩුවේ කාන්තාවන්ට, මේ රටේ ගැහැණුන්ට සලකන විදිය ගැන අත්දැකීමක් ලැබලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ මම. අද උදේ ජාතික ජනබල වේගයේ කාන්තාවන් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට මේ උද්ඝෝෂණයක යෙදෙනකොට අද අපිට අදාළ වැය ශීර්ෂය කතා කරන දිනයේ තුල විශේෂයෙන්ම කාන්තා හා ළමා අමාත්‍යාංශයේ වැය ශීර්ෂය 50%කින් පමණ අඩු කරලා තියෙන වෙලාවක මේ රටේ ගැහැණුන් විශාල පීඩාවකට ලක්වලා ඉන්න මොහොතක ඔවුන්ගේ පෝෂණ තත්ත්වය, සෞඛ්‍ය, මානසික තත්ත්වය, ආර්ථික තත්ත්වය සියල්ලම කඩා වැටිලා තියෙන තත්ත්වයක් තුළ ඒ වෙනුවෙන් හඬ නගන්න උද්ඝෝෂණයක් සඳහා ප්‍රජාතන්ත්‍රවාදී ඉතාමත්ම සාමකාමීව උද්ඝෝෂණයක් කරමින් ඉඳද්දී එය අවසන් කරන මොහොතේ මම කතා කරමින් ඉන්න වෙලාවේ අපේ සහෝදරියන්ව ස්තුති කළා. ඔවුන් නැවත ඔවුන්ගේ නිවෙස් කරා යන්න කියලා මම කියමින් සිටියදී මේ රටේ පොලිස් අර පත්වෙලා ඉන්න පොලිස්පති මාස 3ක කාලයක් තුළ ඔහුගේ වැඩ පෙන්වන්න වෙන්නේ නැති, ආණ්ඩුවේ බලධාරීන්ව සතුටු කරන්න වෙන්නේ නැති නිරායුධ සාමකාමී කාන්තාවන් පිරිසකට ජලප්‍රහාරයක් එල්ල කරේ. එකාතකින් අපි සතුටු වෙන්න ඕනේ මේ ආණ්ඩුවේ හෙළුව දිනෙන් දින ඔවුන් පෙන්නන එක ගැන. අද එතන පොලිසිය, අපි හිතන්නේ පොලිසිය ඉහළ අණ නැතුව ඔහොම ක්‍රියා කරයි කියලා. ඒකෙන් තේරෙනවා මේ රටේ පාලකයන් මේ රටේ ගැහැණුන් ගැන හිතන දේත් දකින දේත් ගැහැණුන්ට දෙන වටිනාකම. පාර්ලිමේන්තුවේ අයවැයෙන් කප්පාදුවක් කරමින් උද්ඝෝෂණයේ යෙදෙන කාන්තාවන්ටත් මෙහෙමනම් සලකන්නේ, මම හිතන්නේ අද දවස තුල මේ රටේ සියලුම කාන්තාවන්ට, මේ රටේ 52%ක් වන ගැහැණු ප්‍රජාවට හොඳ පණිවිඩයක් ලබා දුන්නා. තව දුරටත් මේ ආණ්ඩුව එක්ක අපිට සාකච්ඡා නැහැ. මේ ආණ්ඩුව එක්ක අපිට ප්‍රතිසංස්කරණවාදී සාකච්ඡා නැහැ. පනත් ගෙනැල්ලා මෙතන කාන්තාවන් වෙනුවෙන් ඉදිරිපත් කරන පනත් කොමිසන් සභා අරවද මේවද අදාළ නැහැ. මොකෝ ඔවුන්ගේ ඇත්ත අද හෙළිදරව් වුණා. ඉතින් ඒ නිසා මේ රටේ කාන්තාවන් මං හිතන්නේ අද තීරණය කරාවි. අද දින තුල සිද්ධ වෙච්ච දේවල් දැක්කම මේ පාලකයන් ගෙදර යවන වැඩේ, මේ පාලනය ඉවර කරන, මේ දුෂ්ට නපුරු අසංවේදී පාලනය ඉවර කරන, ඒකට තිත තියෙන වැඩේට අපි ගැහැණුන් හැටියට ඒකට නායකත්වය දෙනවා, ඒක අවසන් කරනවා. ගැහැණුන් ගැන ඇත්තටම හිතන්න පුළුවන් ගැහැණුන්ගේ අවශ්‍යතා, අපේ ප්‍රශ්නවලට ප්‍රමුඛතාවයක් දෙන ගැහැණුන් පිළිබඳ තේරුම් ගන්න පුළුවන්. මේ විදියට පීඩාවට පත් නොකරන පාලනයක් අපි පත් කරන්න අපි වෙනදටත් වඩා මහන්සි වෙනවා කියන එක මම හිතන්නේ අපි ප්‍රකාශ කරා මම ප්‍රකාශ කරන්න කැමති. අද මේ අද දින තුල සිද්ධ වෙච්ච දේවල් තුලින් මම හිතන්නේ මේ රටේ සියලුම ගැහැණුන් ඒ තීරණයට එන බව මට විශ්වාසයි. අද අපි මේ වැය ශීර්ෂය ගැන කතා කරන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඉතාමත්ම මම මේ පාර්ලිමේන්තුවට එන ගමන් මට ආරංචි වෙච්ච ඉතාමත්ම ඛේදනීය ප්‍රවෘත්තියක් එක්ක කුරුණෑගල ප්‍රදේශයේ ගමක අවුරුදු 14ක දියණියක් ඇගේ තාත්තා ඇගේ නිරුවත් පින්තූර සමාජ මාධ්‍ය තුල දාලා ලක්ෂයක මුදලක් ලබා ගන්න පුළුවන් කියන එක මත ඒ අම්මට පීඩාව අම්මට බලකිරීමක් කරලා දරුවගේ නිරුවත් පින්තූර අරගන්න කියලා මේ රුපියල් ලක්ෂයක් හම්බ කරන්න. ඒ පීඩාව දරා ගන්න බැරුව ඒ අම්මා තාත්තව පිහියෙන් කොටලා කොටලා මරලා. අද ඒ දරුවට අම්මත් නැහැ තාත්තත් නැහැ. අද මේ සමාජයට අපි ඉතුරු කරලා තියෙන මේ පාලනයෙන් අපි ඉතුරු කරලා තියෙන්නේ මෙන්න මේවා. මේක තවත් එක් කතාවක් වෙන්න බෑ නියෝජ්‍ය කතානායකතුමනි. මේක තමයි අද අපේ දරුවන්ගේ ගැහැණුන්ගේ අත්දැකීම බවට පත්වලා තියෙන්නේ. මේක තව එක් කතාවක් කරලා මෙතන ප්‍රවෘත්තියක් කරලා මේක ඉවර කරන්න බෑ. මේ පාලන ක්‍රමය තුල මේ සමාජ ආර්ථික ක්‍රමය තුල ඇත්ත වශයෙන්ම පාලන පන්තිය ඇරෙන්න මේ පාලක පන්තිය ඇරෙන්න බලේ ඉන්න අය ඇරෙන්න සියලු දෙනාම වින්දිතයෝ. එතන ඒ තාත්තත් ඇත්තටම වින්දිතයෙක්. අම්මත් වින්දිතයෙක්, ඒ දරුවත් වින්දිතයෙක්. මේ සමාජ ආර්ථික ක්‍රමය අපිව පත් කරලා තියෙන්නේ එතනට. තාත්තා කෙනෙක්ට ඒ දරුවගේ නිරුවත් තමාගේ දුවගේ අවුරුදු 14 දියණියගේ නිරුවත් පින්තූර විකුණලා හම්බ කරන්න ඕනේ කියන තැනට තල්ලු කරේ මේ පාලකයෝ. මේවට වග කියන්න ඕනේ මේ පාලකයෝ. වග කියන්න ඕනේ පාලකයෝ. දරුවව බේර ගැනීම සඳහා, තමාගේ දුව බේර ගැනීම සඳහා අම්මා කෙනෙක්ට තමාගේ ස්වාමිය පුරුෂයාව මරන්න සිද්ධ වෙනවා නම් ඒ තැනට තල්ලු කරේ මේ පාලකයෝ. ඒ අන්න ඒ තත්ත්වයට තමයි අද අපේ සමාජය වැටිලා තියෙන්නේ. දැන් මේ ආණ්ඩුව මම දන්නවා කියයි කියලා ඒ නිසා තමයි අපි සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා පනත් ගේන්නේ කියලා. දරුවන් සහ කාන්තාවන් ආරක්ෂා කරනවා කියන එක කියලා තමයි මේ වගේ මෙවැනි පනත් ගේන්න හදන්නේ. නමුත් ඒ බොරු කතා අපිට අදාළ නැහැ. අපි දන්නවා මේ එකක් පෙන්නමින් කරන්නේ විශාල විනාශයක් කියලා. ඔවුන් කාන්තාවන් හා දරුවන් පාවිච්චි කරන්නේ හැම වෙලාවෙම හැම මොහොතකම කාන්තාවන් සහ දරුවන්ගේ ඇත්ත ප්‍රශ්න විසඳීමට නෙවෙයි, ඒව පාවිච්චි කළ යම් කිසි විදියකට ඔවුන්ගේ තව ඔවුන් මේ කරන විශාල හානිය වසා ගන්න යම් කිසි අර නිකන් අයිසින් කෑලි ටිකක් ගේන්න හදන්න. මේ ඉදිරිපත් කරලා තියෙන පනත් දැන් අලුතෙන් ඉදිරිපත් කරන්න නියමිත කාන්තාවන්ට විශේෂිත වූ පනතුත් එහෙමයි, ඔය සමාජ ආරක්ෂණ පනතත් එහෙම, ආරක්ෂණ පනතත් එහෙමයි, ඔය කාම්කරු සංශෝධන කියලා ගේන ඒවත් එහෙමයි. ඉස්සරහට දාන්නේ කාන්තාවන් හා දරුවන් ආරක්ෂා කිරීම කියලා. හැබැයි ඔය පිටිපස්සේ තියෙන වෙනත් අරමුණු. මේ ආණ්ඩුව මෙහෙමයි. මේ ආණ්ඩුවේ තියෙන එකම අරමුණ, මේ ප්‍රතිපත්තිවල තියෙන එකම අරමුණ ඇත්ත වශයෙන්ම ජනතාවගේ ප්‍රශ්න විසඳන්නවත්, ජනතාව මූණ දෙන මේ අතිශයින්ම පීඩාකාරී තත්ත්වයට යම්කිසි සහනයක් දෙන්නවත් නෙවෙයි, තව දුරට තමන්ගේ බලය රඳවා ගැනීම සඳහා, බලය රඳවා ගැනීම තුළින් ඔවුන් ආරක්ෂා වීමට, පාලක පන්තිය ආරක්ෂා කර ගැනීමට මොකද්ද තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්, තව විකුණන්න පුළුවන් මොකද්ද කියන එක. එච්චරයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට නම් මේ අද මේ විවාදයට සම්බන්ධ වෙන එකත් මේක මහා විහිළුවක්, මේ වහා බොරුවක්. අපි ඔක්කොමලා මෙතන කරන්නේ මහා බොරුවක්. අපි දන්නවා අපි මේ කියන දෙන් කිසිම වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ. මොකෝ අපිට පුළුවන් මහා දියුණු මහා සංකල්ප ගෙනල්ලා ලොකු කතා කරලා මේ අයවැය ගැන විශ්ලේෂණයක් කරලා අයවැයේ අඩුපාඩු පෙන්නලා යෝජනා ඉදිරිපත් කරලා අපි සතුටු වෙලා යන්න පුළුවන්. නමුත් අබමල් රේණුවක සත පහක වැඩක් නැහැ මේ කිසි දෙයක. මොකෝ මේ ආණ්ඩුව යන්නේ වෙනමම ගමනක. මේ ආණ්ඩුව සියලුම ආයතන පාවිච්චි කරන්නේ ඒ ගමන යෑම සඳහා මිසක් මේ රටේ ජනතාව වෙනුවෙන් නෙවෙයි කියන එක ඉතාමත්ම පැහැදිලියි. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේ ඇත්තටම මේ වෙලාවේ බලන්න අද වුණත් කාන්තා හා ළමා අමාත්‍යාංශය පිළිබඳ විවාදය කරන මොහොතේ අපි කී දෙනයිද ඉන්නේ? ආණ්ඩුව පැත්තෙන් කවුද ඉන්නේ? මේවට ඇහුම්කන් දෙන්න, මේවට පිළිතුරු දෙන්න කවුද ඉන්නේ? මේ අයවැය පුරාවම අපි දැක්කේ එක. ඒක දෙන්නෙක් ඉන්නේනේ.
කමිනිස්සු දෙකක් තියෙන බරුවන් තියෙනවා.
එතකොට ඒක කරන අතර තමයි ජනාධිපති අපිට යෝජනා කරනවා එකතු වෙලා වැඩ කරන්න කියලා. එකතු වෙලා වැඩ කරන්නේ කාත් එක්කද? මොනවා වෙනුවෙන්ද? මම හිතන්නේ මේවා විහිළු, මේවා ඇත්තට විහිළු නෙවෙයි, අද විහිළුවකට එහා ගිහිලා මේ රටේ ඛේදවාචකයක් බවට පත් කරන මේ පාලනය ඉවර කරනවා ඇරෙන්න, මේකට තිතක් තියනවා ඇරෙන්න අපිට වෙන විසඳුම් නැහැ. මම ඇත්තටම මෙතන මේ අද සමෘද්ධි දෙපාර්තමේන්තුව පිළිබඳව ප්‍රශ්න රාශියක් තියෙනවා, ඒවා කතා කරන්න අවශ්‍යයි. නමුත් ඇත්තටම හිතනවා කතා කරලා ඇති තේරුමක් තියෙනවද කියලා. පෙර පාසල් අධ්‍යාපනයේ ගුරුවරියන්ට විශාල ප්‍රශ්න තියෙනවා. ඔවුන්ට ලැබෙන්නේ මාසිකව 2500ක දීමනාවක්. ඒක කරගෙන යන්න බෑ. ඔවුන්ගේ පූර්ව ළමාවිය අධ්‍යාපනය කියන එක කඩා වැටිලා තියෙන. අද දෙමව්පියන්ට ඒක දරා ගන්න බැරි වියදමක් වෙලා. ඉතින් මේ හැම පැත්තෙම හිර කළ. අත වශයෙන් මේ පෙර පාසල් ගුරුවරියන් මට බාර දුන්න පෙත්සමක් මම මේ වෙලාවේ සභාගත කරන්න කැමතියි. ඔවුන්ගේ ඉල්ලීම නිසා මම මේක සභාගත කරනවා. නමුත් මම දන්නවා මේ ඔවුන් කරන ඉල්ලීම්වත් ඔවුන්ගේ ප්‍රශ්නවලටවත් මේ ආණ්ඩුවෙන් නම් කිසිම විසඳුමක් එන්නේ නැහැ කියලා. අර ඔවුන් මගේ කරපු ඉල්ලීමට ගරු කිරීමක් හැටියට මම ඒ පෙත්සම ඉදිරිපත් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් ඒක මම සභාගත කරනවා. නමුත් ඇත්ත වශයෙන්ම මේ පාර්ලිමේන්තුවට එන එකත් මේ විවාදවලට සම්බන්ධ වෙන එකත් ඇත්තටම හිරිකිත සහගතයි. දැන්න මොකෝ එළිය සිද්ධ වෙන්නේ එකක්, ආණ්ඩුව කරන්නේ එකක්, අපි මෙතන වෙනමම ලෝකෙක ඉඳගෙන මේ ප්‍රශ්න විසඳන්න, ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්න අපි මැදිහත් වෙන්න උත්සාහ කරනවා. අද ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ එක ආයතනයක්වත් ජනතාව වෙනුවෙන් වැඩ කරන්නේ නැහැ. තව දුරටත් මේ මේ ආණ්ඩුව ඒක තමයි අපිට දීලා තියෙන දායාදය. සියලුම ආයතන සියලුම ජනතාව වෙනුවෙන් වැඩ කළ යුතු නිලධාරීන්ට වැඩ කරන්න බැරි තත්ත්වයක් සහ අපිට වැඩ කරන්න බැරි තත්ත්වයක් මේක නිර්මාණය කළා තියෙන්නේ. මේක පුළුවන් තරම් ඉක්මනින් ඉවර කරනවා ඇරෙන්න වෙන විසඳුමක් නැහැ කියමින් ලබා දුන් කාලයට ස්තුතිවන්ත වෙමින් නතර වෙනවා. බොහොම ස්තුති.
බොහොම ස්තුති ඔබ දෙන ගරු ඩලසලා පිරිමැතුම මුතුමාට මිනිත්තු 13ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දවසේ ළමා කාන්තා කටයුතු, සමාජ සවිබල ගැනීම සහ ක්‍රීඩා රාජ්‍ය අමතුරුන් තිදෙනෙක් ඉන්න අවස්ථාවේ ඔවුන්ට ධෛර්යය ලැබේවා මේ අභියෝග වලට මුහුණ දෙන්න කියලා කියන ප්‍රාර්ථනාවත් එක්ක මං කැමති මගේ කතාව ආරම්භ කරන්න. ගරු කතානායකතුමනි, කාන්තා කටයුතු සම්බන්ධයෙන් හරිනී අපේ සහෝදර මන්ත්‍රීතුමිය කිව්වා කාන්තාවන්ට මීට පැය කීපයකට පෙර එල්ල වෙච්ච ප්‍රහාරය සම්බන්ධයෙන්. ඒ වගේම අද දවසට එළි වුණේ ළමා නිවාසයක රැකවරණ යටතේ ඉන්න දරුවෙක්ට කල්මන ප්‍රදේශයේ විකට් කූරකින් ගහලා පාලිකාව විසින් ඝාතනය කරපු සිද්ධියකින් තමයි අද දවසට ඉරපා යන්නේ. මම මේ අවස්ථාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ සීලුම ශේෂ්ඨ පිළිබඳව. විශේෂයෙන් පාර්ලිමේන්තුවේ අපි කවුරුත් එකතු වෙලා ආරම්භ කරපු ශ්‍රී ලාංකීය ආබාධිත ප්‍රජාව අන්තර්කරණය සඳහා වූ පාර්ලිමේන්තු සංසදීය සභාපතිවරයා විදියට මම මගේ කාලයේ 90%කටත් වැඩිය වැය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ හඬක් නැති මේ රටේ ආබාධ සහිත අපේ සහෝදර පුරවැසියන්ගේ කතාව පිළිබඳව ඔවුන්ගේ යුක්තිෂ්ඨ කිරීම වෙනුවෙන් මේ සභාවේ ඔබතුමන්ලගේ අවධානය කැඳවන්න. ඊට පෙරක විනාඩියක් මම ගන්නවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. දැන් අපි කිව්වා අනුරාධපුරයේ කල්මුණේ සිද්ධිය. දැන් මේ සභාවේ අද දවසේම කියවුණා ළමා අපයෝජන පිළිබඳව. ඉතාම කුඩා දැරියන් ගැබ් ගැනීම පිළිබඳව, ලදරු මව්වරුන් පිළිබඳව සංඛ්‍යා ලේඛන සහිතව කතා වුණා. දැන් මම මේ අවුරුද්දේ මේ මෙනකට දැනට ළමා අපයෝජන නඩු තියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මහාධිකරණ 34ක 5550ක් විභාග වෙනවා. මහාධිකරණ 34ක. ඒ වගේම මහේස්ත්‍රාත් අධිකරණ 105ක විභාග වෙනවා නඩු 12485ක් හරියටම විභාග වෙනවා. මම කියන්නේ විභාග වෙන නඩු. මේ සමහර නඩු විභාග වෙන අවුරුදු 10ක් තිස්සේ. අවුරුදු 12 13 දැරිය දූෂණ ලක් වුණාම නඩු අහලා ඉවර වෙන්නේ අවුරුදු 28 දී 30 දී. ඒ විතරක් නෙමෙයි. ඒ කියන්නේ මෙතන තියෙනවා 18038ක් අධිකරණ පද්ධතිය තුළ මේ අපි කතා කරන මොහොතේ විභාග වෙන නඩු තියෙනවා 18038ක්. ඊට අමතරව පොලිසියට ලැබිච්ච පැමිණිලි විතරක් තියෙනවා 5698ක්. අර්බුදයේ ගැඹුර දිග පළල තේරුම් ගන්න මං හිතන්නේ නැහැ මීට වඩා දරුවන්ට අපේ රට අර හරියට ගාසා තීරයක් වෙලා. ගාසා තීරය කියලා කියන්නේ ළමයින්ගේ සුසාන භූමියක් මේ වෙලාවේ. ළමයින්ගේ සොහොනක්. අපේ රටත් මේ අනුව දරුවන්ට ගාසා තීරයක් බවට පත්වමින් තියෙනවායි කියලා කියන කාරණේ වැඩි විස්තර කියන්න ඕනේ. ඒ වගේම එක්තරා ආයතනයක් සමීක්ෂණයක් කළ තියෙනවා ගරු නියෝජකතා නායකතුමනි, අපයෝජනයට ලක්වෙන සිද්ධීන් 10ක් ගත්තොත් ඒ 7ක්ම පැමිණිලි විදියට පොලිසියටවත් ළමා ආරක්ෂණ අධිකාරියටවත් පැමිණිලි විදියට ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ සමාජ හේතුන් හින්දා 10න් 7ක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒතර ඒවත් ඉදිරිපත් වුණොත් තත්ත්වය ওই තරම් බරපතල වෙයිද? ඒ නිසා මේ පිළිබඳව අපි දෙමව්පියන් විදියට අපි මීට වඩා ලොකු අවධානයක් යොමු කරන හැබැයි මම කනගාටු වෙනවා. ඒ අමාත්‍යංශයට ගිය අවුරුද්දට සාපේක්ෂව වෙන් කරපු අපි රාජ්‍ය අපිට මගෙත් එක්ක එකඟ වෙයි. වෙන් කරපු මුදල ගිය අවුරුද්ද සාපේක්ෂව අඩු අගයක් ගන්නේ. මම දන්නේ නැහැ ප්‍රතිපත්තියක් විදියට ඇයි ආණ්ඩුව මුදල් ඇමතිතුමා රාජ්‍ය නායකයා ඒ විදිහේ ප්‍රාථමික තීන්දුවක් ගත්තේ කියලා. මම ඊට වඩා ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන් අපේ සංසදයේ විදියටත් අද දවසේ ඉතිහාසයේ පළවෙනි වතාවට මේ කතානායකතුමා සුබ පැතුවා. සභා නායකතුමා විපක්ෂ නායකතුමා මේ සියලුම දෙනා ප්‍රසාර මණ්ඩලතුමා ඉතාම අපූර්ව හොඳ යෝජනාවක් කරා. ගරු කතානායකතුමනි, ඉතිහාසයේ පළවෙනි වතාවට දෘශ්‍යාබාධිත ශ්‍රව්‍යාබාධිත කතනාබාධිත දරුවන් අද පාර්ලිමේන්තුවට පැමිණියේ නැරඹුවේ. ඒකෙම තේරෙනවා අපේ වංශ කතාව තුළ තියෙන යම් ඛේදවාචකයක්. ඒක පැත්තකින් තියන්න. අපි ඒ නිසා තමයි මේ සංසදය ආරම්භ කරේ. ප්‍රතිපත්ති සම්පාදනයේදී ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් සාමූහිකව පෙනී සිටිය යුතුයි කියලා. හුදකලාව නෙමෙයි, පක්ෂ විදියට නෙමෙයි, හැමදාම මෙරට තිබ්බ හැම මැතිවරණයකම මැනිෆෙස්ටෝ එකේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ආබාධ සහිත ප්‍රජාව පිළිබඳ පොරොන්දු රාශියක් තියෙනවා. රාශියක් තියෙනවා. අවසාන සෞභාග්‍ය දැක්මක් තිබුණා. තියෙනවා. නමුත් ඒවා හිස් වගන්ති බවට අති බහුතරයක් පත් වෙලා තියෙනවා. මම කියන්නේ ඔක්කොම නෙමෙයි. හිස් වගන්ති බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි අපි මේ නීති සම්පාදනය කරන්න, නීති යාවත් කාලීන කරන්න, ඒ වගේම මහජන නියෝජ්‍යයන් සහ ආබාධ සහිත ප්‍රජාව අතර පාලමක් බවට පත් වෙන සම්බන්ධීකරණය කරන්න මෙහෙම සංසදයක අවශ්‍යතාවයක් ගැන කල්පනා කරේ. ඉතින් ඒ පිළිබඳව ඊට අමතරව මට කියන්න තියෙන ගරු කතා ගරු නියෝජ්‍ය කතා නායකතුමනි, අපේ රටේ ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් අපි පනත සම්මත වෙන්නේ 996 අංක 28 96. ඒ කියන්නේ අවුරුදු 27කට පෙර. ඒ වගේම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපි අත්සන් කරනවා 2007. ඒ වගේම අපි ජාතික ප්‍රතිපත්තිය හදනවා, ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් හදනවා 2003. 2014 අපි ක්‍රියාකාරී සැලැස්මක් හදනවා. ක්‍රියාකාරී සැලැස්මක් හදනවා. අධිකරණේ තීන්දුව දීලා තියෙනවා, රාශියක් තියෙනවා මේ යුක්තිය ඉෂ්ට කිරීම වෙනුවෙන් මේ ප්‍රජාවට. හැබැයි අපි නැවතත් ඒ මාතෘකාව කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ලෝකේ ශිෂ්ට සම්පන්න භාවය මනින දර්ශකයක් තියෙනවා දැන්. නූතන ලෝකේ ශිෂ්ටත්වය මනින මොකද දර්ශකේ? කිසියම් රටක්, කිසියම් ආයතනයක්, එමෙතන කිසියම් පුරවැසි පුද්ගලයෙක් ශිෂ්ට සම්පන්නද කියලා මනින නූතන මිනුම් දඩක් තමයි ඒ රාජ්‍ය, ඒ ආයතනය, ඒ පුද්ගලයා, ඒ ආයතනය හෝ රටේ ඉන්න තමන්ගේ ආබාධ සහිත සහෝදර ප්‍රජාවට කොහොමද සලකන්නේ, කොහොමද උන් බාරගන්නේ. ශිෂ්ටත්වය මනින මිනුම් දණ්ඩක් මේක. මේ ශිෂ්ටත්වය මනින මිනුම් දණ්ඩෙන් මම ආරාධනා කරනවා රාජ්‍යයක් විදිහට අපි මැනගම්මු අපි. රාජ්‍ය ශිෂ්ටත්වය. පුරවශයන් විදිහට අපි අපේ ශිෂ්ටත්වය මැනගම්මු. ආයතන විදිහට, පාර්ලිමේන්තුව විදිහට අපි අපේ ශිෂ්ටත්වය මැනගම්මු. දැන් අපි බලමු ඉතාම සරල උදාහරණ දෙකක්. දැන් මේ අපිට තියෙන ලොකුම ගැටලුව තමයි ෆස්කල් මැතුම මගිට එකඟ වේවි ගරු නියෝජකතානායකතුමනි, ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් නිවරදි සංඛ්‍යාලේඛන නොමැති වීම. මොකද අපි ළඟ තියෙන සංඛ්‍යාලේඛනේ, සංඛ්‍යාලේඛනේ තමයි 2012 සංගණනේ වාර්තාව. ඒ වාර්තාවේ මොකද්ද කියන්නේ? ඒ වාර්තාවේ හැටියට ජනගහණයෙන් එදා 8.7% ආබාධිතයි. හැබැයි 8.7% කියලා කියන්නේ කොහොමද? අවුරුදු 5න් අඩු දරුවන් මේ සංගණනට භාවිතා කරේ නැහැ. එහෙම නැතුව 8.7%, 16 ලක්ෂ ගාණක් ආබාධිත කියලා කියනවා. ඒකේ බරපතල තවතරතුරු ටිකක් ආවේ එළියට. නියෝජකතා නායකතුමනි, මේන් 71%, මේ ලක්ෂ 16 ලක්ෂ ගණනෙන් 71% කිසිම ආර්ථික කටයුත්තකට සම්බන්ධ වෙන්නේ නැහැ. පාසල් යන වයසේ දරුවන්ගෙන් 34% කිසිම අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. මේ සංඛ්‍යාලේඛන දෙක විතරක් කරන් බලන්න. පාසල් යන වයසේ දරුවන්ගෙන් 34% කිසිම අධ්‍යාපනයක් ලබන්නේ නැහැ. මොනතරම් ඛේදවාචකයක්ද? 71% ආර්ථික කටයුත්තකට සම්බන්ධ කරගන්නේ නැහැ. ප්‍රශ්න පත්‍රයක් තියෙන වෙලාවේ දැන් හිතන්න තවදුරටත්, දැන් මේ මගේ ආබාධ සහිත පුරවැසියෙක් අහපු ප්‍රශ්නයක්. මමත් නිරුත්තර වුණා ගරු නියෝජකතා නායකතුමනි. ඔබතුමාටත් ඒ මානසික තත්ත්වෙම ඇති මේක කිව්වම අපේ රටේ
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා.
දුෂ්‍යාබාධිත ප්‍රජාව සංඛ්‍යාත්මකව ගත්තොත් 104කට වැඩි. රටේ මූලික නීතිය කියන්නේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. රාජ්‍ය ව්‍යූහය කියන්නේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. හැබැයි අපේ රටේ කිසිම ආබාධිත පුරවැසියෙක් රටේ මූලික නීතිය කියවල නැහැ, දැකල නැහැ. ලෝකෙ දියුණු රටවල් වල ඒකට කරන්නේ මොකද්ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මූලික නීතිය එක බ්‍රේල් වර්ෂන් එකක්, එක ඔඩියෝ වර්ෂන් එකක් විදියට ඒ හැම රටකම තියෙනවා. අපේ රටේ පුද්ගලයන් ජනගහණයෙන් 105%කට ආසන්න ප්‍රමාණයක් ජීවිතේට තමන්ගේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැකලා නැහැ. අද උදේ සාකච්ඡාවේදී තාම හොඳින් විපක්ෂ නායකතුමා යෝජනාවක් කරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් කොටසට මේ ආබාධ සහිත ප්‍රජාවගේ අයිතිවාසිකම් ඇතුළු කරන්න ඕනි කියලා. ඒක හොඳ යෝජනාවක්. ඉතින් අපි 225ම ප්‍රශාන් රණසිංහ මැතිතුමා ක්‍රිකට් අර්බුදයේ ප්‍රශ්නේ ගෙනාවා. අපි 225ම එකතු වුණා කොන්දේසි විරහිතව. ඒ වගේ අපි 225ම මේ ප්‍රශ්නේ වෙනුවෙන් එකතු වෙන්නට ඕන කියලා කියන එකයි අද දවසේ මම ඔබතුමාට මතක් කරන කාරණේ. මෙතන තියෙන මූලික ප්‍රශ්න අතරේ මට දෙන්න ගරු කතානායකතුමනි, ගරු නියෝජක කතානායකතුමනි, ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ නිවැරදි වර්ගීකරණයක් නොමැතිකම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ඒ වර්ගීකරණය අපි වහා අත්පත් කරගන්නට ඕනේ. පනත් කෙටුම්පත ගැන අපි කතා කරා. ඒ පනත් කෙටුම්පතට ඇතුළත් විය යුතු කාරණා නිමවෙන්න ආසන්නයි. අපි 8 වෙනිදා ඉල්ලීමක් කරලා තියෙනවා මේක ප්‍රසන් කරන්න කියලා අපේ සංසදයටත්. හැබැයි ආබාධිත සහිත ප්‍රජාව නියෝජනය වෙන ආකාරය ගැන, විය යුතු ආකාරය ගැන අපි කතා කරා. අධ්‍යාපනය සම්බන්ධයෙන් මේ දරුවන්ට තියෙන දෘශ්‍යාබාධිත, කතනාබාධිත, ශ්‍රවණාබාධිත දරුවන්ගේ උපකරණ අති විශාල මිලක් අපි ඉල්ලීමක් කරා. වලේබඩ මන්ත්‍රීතුමාගේ කමිටු ඉදිරියේ යෝජනාව කරා බදු වලින් නිදහස් කරලා දෙන්න කියලා. මේක ඒ උහුල ගන්න බෑ ඒ தත්ත්වය. විශේෂයෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉන්ක්ලූසිව් এডুকেෂන් ගැන අපි කතා කරන හොඳයි. හැබැයි එක වීල් චෙයරකින් රෝදපුටෙන් යන්න පුළුවන් විදිය වැසිකිලියක් නෑ. අර එක දරුවෝ ටික අදාපෝයි කිව්වා මුළු දවසෙම වැසිකිලියට යන්න නැතුව ඉන්නවා, වතුර බොන්නේ නැතුව ඉන්නවා, යන්න වැසිකිලියක් නැතිකම නිසා. බරපතල තත්ත්වයක් තියෙන්නේ. සෞඛ්‍ය ප්‍රශ්නේ ඊට වඩා බරපතලයි. ඒ ප්‍රජාව මුණ දෙන සෞඛ්‍ය ප්‍රශ්නේ ගරු කතානායකතුමනි,
කාලය අවසන් වෙනවා.
මට එක විනාඩියක් දෙන්න ගරු නියෝජක කතානායකතුමනි. සමාජ ආරක්ෂණය ගැන අපි කතා කරනවා. ඔබතුමා දන්නවද මේ ආබාධිත භාවයේ නිසා සෞඛ්‍ය රක්ෂණයක් ගන්න බෑ පුරවැසියෙක්ට. බැංක account එකක් open කරන්න බෑ තනියම. ජීවිත රක්ෂණයක් ලබා ගන්න බෑ. ඉතින් බරපතල තත්ත්වයක්. ඒ නිසා ආබාධ සහිත තනත්තන්ගේ සමාජ රක්ෂණය වෙනුවෙන් රක්ෂණ ක්‍රමවේදයක් ස්ථාපිත කර යුතුයි කියලා කියන යෝජනාව අපි මේ සභාවට ඉදිරිපත් කරන්න කැමතියි. ඒ වගේම අවසාන වශයෙන් අපි මුදල් වෙන්කරනකට අමාත්‍යංශවලට ආබාධ සහිත පුද්ගලන්ට අදාළ හැම කාර්යාත්මක එක එක අමාත්‍යංශයට ඈඳිලා තියෙනවා. එනිසා අපි යෝජනාවක් කරනවා එක් එක් අමාත්‍යංශයේ විෂයපතලට අදාළව දෙපාර්තමේන්තුවට පමණක් වෙන් කරන්නේ නැතුව හැම අමාත්‍යංශකම වාර්ෂික වෙන් කරන මුදල් වලින් ප්‍රතිපාදන ආබාධ සහිත තැනැත්තන් ඇතුළත් කිරීම ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සෑම අමාත්‍යංශයකට ඇතුළත් කරන්නට ඕනේ කියලා. මීට මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. මුතුමට උදව් කරන්න පුද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනාවක් විදිහටත් මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බ්‍රේල් වලින් මුද්‍රණය කරන්නට ඕන. ඒකේ ඔඩියෝ වර්ෂන් එකක් ඕනේ කියලා කියන එක යෝජනාව දැන් න්යායපත්‍රයට ඇතුළත් කරලා තියෙනවා. ඔබතුමා නායකත්වය දෙන්න ඒ වෙනුවෙන් මම මීට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ට උන්ගේ හෙට දවස ආබාධයෙන් තොර වේවා කියලා කියන ප්‍රාර්ථනාව කරමින් ඒ වෙනුවෙන් සමස්ත පාර්ලිමේන්තුවම එකට එකතු වේවා කියලා කියන ඉල්ලීමක් කරමින් මම ඉහට වෙන බොහොම සිතේ.
බොහොම සිතේ වන ගරු රොසාන් රණසිංහ මහත්මයා, ගරු රාජ්‍ය මහත්මයා, පැස්කෝල් මහත්මයා.
අත වශයෙන්ම ගරු ඩලස් සලහපෙරුම මහත්මයාට ස්තුතිවන්ත වෙනවා මේ කරුණ ඉදිරිපත් කිරීම පිළිබඳව. විශේෂයෙන්ම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් සංසදයක් සකස් කිරීම පිළිබඳව මම හිතන්නේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා එක කරපු වැඩසටහනක් ඒක ඉතාමත් වැදගත්. සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එකට ඒකාබද්ධව මේ කටයුත්ත කිරීම පිළිබඳව. ඒ වගේ මම හිතන්නේ ඩලස් අලහපෙරුම් මැතිතුමත් අපේ අමාත්‍යාංශයේ අමාත්‍යවරයෙක් වෙලා හිටියා. ඒ කාලෙදී විශිෂ්ට වැඩ කොටසක් කරයි කියන එක පිළිබඳවත් සටහන් වෙලා තියෙනවා. ඉතින් අර කියපු කාරණා සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම ආබාධිත පනත අයිතිවාසිකම් පිළිබඳ පනත 2004 ඉඳන් ක්‍රියාත්මක කරන්න උත්සාහ කරා, ක්‍රියාත්මක වුණා. නමුත් පුජේදාස රාජපක්ෂ මැතිතුමත් මමත් එකතු වෙලා ජනාධිපතිගේ උපදෙස් මත මේ දැන් ඒ වැඩ කටයුතු බොහෝ දුරට අවසන් ජනවාරි මාසෙ වෙනකොට අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ඒකේ ඕනම යෝජනාවක් අදහස් තව තියෙන දේවල් සංක්ෂිප්ත කරලා මේවා කරන්න පුළුවන්. ඒ වගේම ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් දැන් කටයුතු සිද්ධ වෙලා තියෙනවා. ඒක ඉතාම පහසු කාර්යයක් වෙලා තිනවා, ක්‍රමවේදයක් සකස් කරලා තිනවා. ඒ වගේම අර වෛද්‍ය ප්‍රශ්නය ගත්තොත් එහෙම දැනට ආබාධිත කවුන්සිල් එකක් අපේ තිනවා, අපේ අමාත්‍යාංශයේ දැනට තියෙන පනතේ යටතේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා. ඒ වෛද්‍ය ඒ වගේම කැටගරයිසේෂන් සම්බන්ධයෙන්ුත් අපි කැටගරයිසේෂන් යෝජනාව සකස් කරන්න කමිටුවක් පත් කරා. ඒ පත්කලේ කමිටු යෝජනාව සෞඛ්‍ය අමාත්‍යාංශයට දාලා අපේම ආබාධිතය විසින් තමයි ඒක සකස් කරන්නේ. මූලික කැටගරයිස් හතරකට හදනවා. රෙඩ් රතු පාටින්, කොළ පාටින්, නිල් පාටින්, සුදු පාටින් කියලා. ඒතර ඐඩෙන්ටි කාඩ් එකක් දෙනවා ඒකට අනුව. ඐඩෙන්ටි කාඩ් එකක් දුන්නට පස්සේ ඒක සෞඛ්‍ය අමාත්‍යාංශයට මුලින්ම අපි ඉදිරිපත් කරනවා ඒ කැටගරයිසේෂන් එක සර්ටිෆයි කරන්න කියලා. ඊට පස්සේ ඒක අපි අපේ අමාත්‍යාංශය තුලින් අපි ඐඩෙන්ටි කාඩ් එකක් දෙන්න අවශ්‍ය කරන කටයුතු කරනවා. ඒ වගේම අධ්‍යාපනය ගත්තාම අත් වශයෙන්ම ඉතමත් වැදගත් යෝජනාව බ්‍රේල් මෙතඩ් එකට ඉදිරිපත් කරන්න කියන. ඒ වගේම දැන් ඩිජිටල් සිස්ටම් තියෙනවා. ඒ ඩිජිටල් සිස්ටම් එකෙන් හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔඩියෝ විදියට හෝ සකස් කිරීම ඉතමත් වැදගත් යෝජනාවක්. අපි එකතු වෙලා ක්‍රියාත්මක කළා ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ඔබතුමා දක්වන උනන්දුව. ඒ වගේ විශේෂයෙන් මම ගියා අපේ මේ ජනමාධ්‍ය අමාත්‍යාංශයට ඔබතුමා හිටපු කාලෙදි ඒ වෙනුවෙන් විශේෂ ස්ථානයක් සකස් කරලා තියෙනවා. ඒක පාවිච්චි කරන්නේ නැහැ. අදක පාවිච්චි කරන නමුත් පාකින් සිස්ටම් එකක් හදලා තිනවා, වැසිකිලි හදලා තිනවා, කියන්නේ වොෂරූම් හදලා තිනවා, ඒ වගේ වෙනම කාමරයක් හදලා තිනවා. ඉතින් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඒවා සකස් කරපු දේවල් ක්‍රියාත්මක කිරීම වැදගත්. ඒක දැන් භාවිතා කරන්නේ නැහැ. නමුත් සෑම ස්ථානයක්ම සෑම අමාත්‍යාංශයක්ම සම්බන්ධ වෙලා මේ කටයුත්ත කරන්න ආබාධිත සංසදය මැදිහත් වීම ප්‍රශංසනීය. මම ස්තුතිවන්ත වෙනවා. අපි එකතුල වැඩ කරමු.
ඔව් ඩලස් මහත්මයා, තාමත්
කෘතවේදී වෙමින් එක ඉල්ලීමක් කරනවා. මේ අයවැයෙන් ගරු නියෝජක තනායකතුමනි, මේ ජීවනාධාර දීමනාව ආබාධ සහිත පුද්ගලයන්ගේ 5,000-7,500 කරා. ඉතාම හොඳයි. නමුත් ගරු ඇමතුමනි, මේ කිසිම මාසක මේක මාසික දීමනාව ලැබෙන්නේ නැහැ. උදාහරණයක් විදියට දැන් මේ මාසේ ලැබිලා තියෙන්නේ අගෝස්තු මාසයේ සහ සැප්තැම්බර් මාසයේ දීමනාව මේ මාසෙ ලැබිලා තියෙන්නේ. අපි ඉන්නේ මේ දෙසැම්බර් මාසේ මුල් සතියේ. එසක් ඒක ඉතාම අපහසු කාරණාවක් වුණට ඒ පිළිබඳව මම හිතනවා කඩිනමින් මුදල් අමාත්‍යංශත් එක්ක කතා කරලා ක්‍රමවේදය සහ ඉක්මන් කිරීම කරන්න කියලා කියන ඉල්ලීම
කරනවා. බොහොම ස්තුතියි. ගරු රොෂාන් රන්සිංහ මැතිතුමා ඔබතුමාට නම් 14
ක් වෙච්ච කතානායකතුමනි දැන් 1:00 1:31 1:45 මම අවසන් කරන්නම්. ගරු කතානායකතුමනි වත්මන් ආණ්ඩුව මම ආණ්ඩුව නියෝජනය කරන්න 69,00,000 ජනවරමේ මේ පිට පොකට් ගහලවත් පස්ස දොරෙන් ඇවිල්ලවත් නෙමෙයි. මගේ වගකීම ඒ 69,00,000 අභිලාෂයන් මිසක් වෙන කිසිවක් නොවන බව මම මුලින්ම සිහිපත් කරනවා. ප්‍රථමයෙන්ම මම පැහැදිලි කරන්න කැමති සමහරු කිව්වා මේ දූෂණය පිළිබඳව මම කතා කරද්දි ඔබතුමා කලබල වුණාදෝ කියලා. එහෙමනම් මට දෙකයි තියෙන්නේ, එකක් මම කතා නොකර ඉන්න ඕනේ, එකක් කතා කරන්න ඕන. ඉතින් කතා නොකර ඉන්නවා නම් පාර්ලිමේන්තු එනවට වැඩිය හොඳයි, ගෙදර යන්නේ. මේ පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කේසර සිංහයෝ. හැබැයි එහෙම අයත් ඉන්නවා. ඒ අතර තවත් කොටසක් ඉන්නවා ඒ කේසර කප්පාදු කරලා. අපි හැම එකටම එහෙයි එහෙ කිය එක ය හිතපු යුගයත් එක්ක අපි දන්නවා 77න් පස්සේ මේ රටේ දේශපාලනේ අමිහිරිම යුගය ආරම්භ වෙන. මෙතන මාත් එක්ක ඉන්නවා අපේ ලොහාන් රත්වත්ත මන්ත්‍රීතුමා, සිරිමාව බණ්ඩාරනායක මැතිනියගේ පරම්පරාව. එදා 77 පෙර යුගය අපි හැමදාම කතා කරන්නේ ඒකයි. එනිසයි අපි 77 යුගය පෙර යුගය කතා කරන්නේ. ඒ 77 පෙර යුගයේ තමන්ගේ අතේ තිබ්බ දේ රට වෙනුවෙන් දීපු දේශපාලන නායකයෝ හිටිය අපි දැක්කේ. ඒ පරිත්‍යාගයේ බණ්ඩාරනායක පවුල රත්වත්ත පවුලුත් කරා. ඒ යුගයේ 77න් පස්සේ වෙනස් වීමත් එක්ක මොකද්ද උනේ හැමෝම නෙමෙයි, මේක තොප්පිය හරියට දාගන්න මම හැමදාම කියනවා, ආවේ ඇවිල්ලා භාණ්ඩාගාරයෙන් කොටසක් ගෙදර ගෙනියා. භාණ්ඩාගාරයේ ගෙදර ගෙනියා. මේකේ ප්‍රතිඵලය තමයි රට බංකොලොත් වුණා. ඒකට කියනවා සුදු කරපටි දූෂණය සහ වංචාව. මේ ආණ්ඩුව පැහැදිලි කළු පැල්ලමක් නීත්‍යානුකූලව දූෂණයට ඉඩ දීලා කළු පැල්ලමක් ආණ්ඩුව එකතු කරගත්තා. දල සලහපෙරු මැතිතුමනි, මම පාර්ලිමේන්තුවේ වැටුපුව ගත්තේ නැති මන්ත්‍රීවරයෙක් කැමැතිවරේ. මගේ වැටුපගේ ක්‍රීඩා අරමුදලට මම ඩීසල් ටික ගහන්න මුදල් ටික ගත්තේ නැති ඇමතිවරේ. හැම රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකටම යන්න ගුවන් ටිකට් පතද හෝටලයද පෞද්ගලික මුදලෙන් වියදම් කරපු ඇමතිවරේ. දූෂිතයෝ රකින ගමන් ඒ ඇමතිව එළියට දාන. ඒකයි මම කිව්වේ දූෂණය නිල වශයෙන් පිළිගත් ආණ්ඩුව. ඒක තමයි යථාර්ථය. මේ තමයි යථාර්ථය. ඒ නිසා අපි දකිනවා විධායකය නිවට වෙලා, සමාවෙන්න ව්‍යවස්ථාදායකය නිවට වෙලා, සමාවෙන්න ව්‍යවස්ථාදායකය නිවට වෙලා. එහෙම නැත්නම් ව්‍යවස්ථාදායකයට බලපෑ. අපි හැම දෙයක්ම අද දරාගෙන ඉන්නේ ප්‍රතිඵලයක් තමයි ආණ්ඩුව 69 ලක්ෂයට පයින් ගහලා අදුගානේ මට කතා කිරීමේ අයිතියවත් අද නැති කරලා තිබ්බා. ඊටාම පහත් ඊටාම අමිහිරි අසික්කිතයි. කාටද මේ කඩේ යන්නේ? කාටද මේ කඩේ යන්නේ? සමහරු එක එක ඒවා දැන් කියන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවෙන් ගියපුවාම ගාමින් දිසානායක මැරුවේ මෙහෙමයි, ලලිත් ඇතුළත් මැරුවේ මුදලි මහත්මයා මැරුවේ මෙහෙමයි, රොෂාන් රණසිංහවත් මහමග මරලා දැම්මොත් අපි වගේ කියන්නේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයාලා අවුරුදු 40ක් ඉඳලා ලියුම් ලියලා අයින් වෙලා ආයතනට වෙලා ඉන්න සුදත් චන්ද්‍රසේකර මන් දැක්කා මාධ්‍යයේ කියලා තියෙනවා. මොකද මේ තර්ජනය? මේ තර්ජනය මොන ආකාරයෙන්ද ගේන්නේ? කොහොමද මේක ගේන්නේ? මම කතානායකතුමාගෙන් ඉල්ලුව ආරක්ෂාව නෑ. අද පාර්ලිමේන්තුව කෝ රැකවරණය? මහජනය වෙනුවෙන් කතා කිරීමේ අයිතිය කෝ? එනිසා අපි වාහනවල පිරෙන්න ෆයිල් ගොඩ ගහගෙන හිටියත් වැඩක් නෑ, හොරා අල්ලන්නේ නැතුව. නැත්තම් කියන්න පුළුවන් දූෂණ දූෂණ කියලා ෆයිල් තියෙනවා කියලා. අපි හොරු ඇල්ලුවා. ඒ නිකම්ම නෙමෙයි, විගණනේ. මේ රට තවදුරටත් ශක්තිමත් කරන්න ඕන විගණනය. විගණන දෙපාර්තමේන්තුවට දෙන්න ඕන බලතල, විගණන දෙපාර්තමේන්තුවට දෙන්න ඕන අනපනත් වලින් බලය, නඩු පවරන්නත්, ඒ වගේම දඬුවම දෙන්නත්, තනතුරු වලින් අස් කරන්නත් විගණනයට දෙන්න ඕන බලතල. එහෙම නැතුව මේ රට අපි හදන්න හිතනවා නම් ඒ බලතල දෙන්නේ නැතුව ඒක වෙන්නේ නැහැ. මම හැමෝම දිහා හැංගිල්ල දික් කරන්නේ නේ. හැබැයි 2018 ඉඳලා නීතිපති දෙපාර්තමේන්තුවට යවලා තියෙනවා ක්‍රීඩාවේ දූෂණ වලට නඩු පවර. නඩු දාපු නැතිව අනන්තයි. නඩු දාලා නේ, නඩු පවරලා නේ. එහෙමනම් තියෙන්න ඕන එතන වගකීමකින් බැඳිලා ඉන්න යම් දූෂණයක් අක්‍රමිකතාවයක් වෙලා නම් ඒ ආයතනයට තියෙනවා සතියක් ඇතුළත නඩු දැමීමේ වගකීම. ඒක නීතියෙන් හැදෙන්න ඕන. මෙතන කෝප් එක තිබිලා කොච්චර හොරු ඇල්ලුවත් වැඩක් නැහැ. කෝප් එකට බලයක් නැත්තම් ඔහුට නඩු පවරන්න. මොකටද කෝප් එකක් තියෙන්නේ? බොරුවට රංගනයකටද? එසා මේ නීති වෙනස් වෙන්නේ නැතුව මේ රට ගොඩගන්න වැඩපිළිවෙල ආරම්භ කරන්න බෑ පැහැදිලිවම. ඒක තමයි මම කිව්වේ සුදු කරපටි දූෂණය වංචාව කිසිවක් නතර වෙලා නැහැ. ඒ විදිහටම යනවා, ඒ විදිහටම යනවා. මේ පාර්ලිමේන්තුව ඇතුලේ අවංක පිරිසක් ඉන්නවා. රුපියලක් දූෂණ තක්කඩිකම් කරපු නැති. හැබැයි ඒ ආත්තේ අවලාද විඳිනවා. ඒ අවලාද විඳිනවා. හැම එකටම අත උස්සපු යුගයක් තිබ්බා. නායකයෝ එදා ඉඳලා ඕන ඕන තීන්දුව 77 ඉඳලා ගත්තා. ඒකට අර අවංකව දේශපාලනය කරපු මිනිහත් අහුවෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ දෙපැත්තක් තියෙනවා, දෙපැත්තෙන් ඕන පැත්තක් විධායකයට තෝරගැනීමේ අවස්ථාව තියෙනවායි කියන එක. අපි දන්නවා මම තරුණ කටයුතු අමාත්‍යංශයට යද්දි බෙල්ලුට් ඉඩමේ ඔබතුමා ඇමතිවරයා විදියට හිටියා. ඩල සලහප්පෙරුම් මැතිතුමා අක්කර 50ක් ඉඩම, අක්කර 50 ඉඩමේ තට්ටු හතරක ගොඩ නැගිල්ල ගලවලා යකඩ කෑල්ලක්වත් නැහැ, යකඩ කෑල්ලක්වත් නැහැ. බිල්ඩින් එකම සුද්ධ දීලා අද වෙනකල් හොරෙකුත් නැහැ, විගණනේකුත් නැහැ, විමර්ශනයකුත් නැහැ. ඒ වගේම තමයි මම ගිය අබින්ගිරිය ක්‍රීඩාංගණයට දයාසිරි ජයසේකර මහත්මයා මුදල් වෙන් කළා දෙන්නේ නැති. හැබැයි එතනින් එහා වගකීම තියෙන්නේ මුදල් පිළිබඳ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම්වරයා විදියට ඔහු සහ CCB ආයතනයේ මගේ වාරි මාර්ග අමාත්‍යංශයට තියෙන්නේ. හදලා තියෙනවා ප්‍රායෝගික නැති දිසයි. ප්‍රායෝගික නැති සැලසුම්. අපේ උසට වැඩිය උසයි වහලේ බාල්කය. මේ රටේ මහජන මුදල්. ප්‍රේක්ෂකාගාරය හදලා තියෙනවා පිට්ටනියක් නැතුව. හැබැයි මේවට ඉංජිනේරුවෝ විදියට ඩිසයිනත් CCB. උපදේශකයත් CCB. මේ විදිය තකතිර උපදේශකයන්ගේ ඉංජිනේරු ලයිසන් එක තහනම් කළත් නැ විනයානුකූල ක්‍රියා මාර්ග අරගෙනත් නැ. එතකොට පේනවා ඇති ගරු කථානායකතුමනි මෙන්න මේ තත්ත්වෙත් එක්ක මොන තරම් තත්ත්වය බරපතලයිද කියන්නේ. අපි අද කතා කරා ආබාධිත දරුවෝ පිළිබඳව.
දරුවෝ මිනිත්තු 3ක කාලයක් තියෙනවා.
5ක් නේද?
3යි තියෙන්නේ තමයි.
මම අපි අද කතා කළා දරුවා ගැන ආබාධිත. ඉතින් ඔක 1948 ඉඳන් නෙමෙයි. මේ 48 ඉඳලා. මේ දරුවන්ගේ අයිතිය කෝ? මේ රටේ 103% ආබාධිත දරුවෝ ඉන්නේ. ඒ දරුවෝ වෙනුවෙන් අනිවාර්යයෙන්ම රජය දෙන්න ඕන අවස්ථාව. ඒ වගකීම බාර ගන්න ඕන. ඒ වගේම තමයි අපේ රටේ අධ්‍යාපනය හදන්න වෙන්නේ කොතනින්ද? පෙරපාසලේ. පෙරපාසල නියාමනය කිරීම රජය බාර ගන්න ඕන. පෙරපාසල් ගුරුවරයාට සුවිශේෂී අධ්‍යාපනයක් ලබා දීම රජය කරන්න ඕන. පෙරපාසල නියාමනය නොකර මේ රටේ අධ්‍යාපනය හදන්න බෑ. විනය, ඉවසීම, කැපවීම, දරා ගැනීම මේ ටික හදන්න තියෙන්නේ නියෝජ්‍ය කථානායකතුමා පෙරපාසලේ. එනිසා අපි රජයට බඳව ගන්නවා 114.15 කියනවා. පෙරපාසල ගැන අවධානයක් දෙන්නේ නැතුව මේ රටේ කොහෙද පරපුර හැදෙන්නේ? හැදෙන්නේ නැහැ. හැබැයි හිටපු පාලකයෝ කිසිම දෙනෙකුට මේ ගැන අවධානයක් තිබ්බේ නැති එක පිළිබඳව මම කනගාටු වෙනවා. ඒ වගේම තමයි අධ්‍යාපන ක්‍රමය. දැන් අපි දන්නවා මුදල් අමාත්‍යංශයට යද්දි හැම එකම යන්නේ මුදල් අමාත්‍යංශයට. මේ රටේ අමාත්‍යංශ ඕනෙත් නැහැ, මුදල් අමාත්‍යංශය තිබ්බහම ඇති. හැම එකම ඔබ්සර්වේෂන්, නිරීක්ෂණ. යකෝ, මෙච්චර නිරීක්ෂණ කළා කොහොමද රට බංකොලොත් වෙන්නේ? රට බංකොලොත් වෙන්නේ කොහොමද මෙච්චර නිරීක්ෂණ කරාන? එදා මෙදා තුර මුදල් අමාත්‍යංශයත් වග කියන්න ඕන මේ රටේ කඩා වැටීමට. ඒ අය හැම ව්‍යාපෘතියක්ම නිරීක්ෂණය කරා. එතකොට මේ රටට පළදායි ව්‍යාපෘති මොන විදියටද ඇවිල්ලා තියෙන්නේ කියන ප්‍රශ්නය අපි තුල පැහැදිලිවම තියෙනවායි කියන එක මම මෙතෙන්දී මේ වෙලාවේදී සිහිපත්
කරනවා. කාලය අවසන්
විනාඩියක් දෙන්න, විනාඩියක්. ඔබතුමා දන්නවා මේ රටේ තමන්ගේ උත්සාහයෙන් දිනු වෙච්ච ව්‍යාපාරිකයෝ අපි අගය කරනවා. හැබැයි මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් භාගයක් බලන්න රජයේ දේවල් කොල්ලා කාලා නෙමෙයිද ඔය ඉහළට ගිහින් තියෙන්නේ කියලා. භාගයක්, හැබැයි භාගයක් තමන්ගේ උත්සාහයෙන් නැගිට මිනිස්සු. මේක තමයි ඇත්ත. මට ඕන නම් ඒ භාගේ කවුද කියලා නම් වශයෙන් කියන්න කිව්වොත් නම් වශයෙන් දෙන්නම්. ඒක දෙන්න පුළුවන්. එනේන ආණ්ඩු වලට එනකොට සෙට් වෙනවා. ඕක තමයි කරන්නේ. ඒක තමයි රටට උනේ පුද්ගල අභිලාෂ. පුද්ගල අභිලාෂ මත තීන්දුව తీරන ගැනීමේ ප්‍රතිඵලය තමයි මෙතන කියන එක. මම විශේෂයෙන් මම මේ වෙලාවේදී සිහිපත් කරනවා.
ඒ
නිසා දෙන්න මගේ විනාඩිය දෙන්න කථානායකතුමා. දේශපාලනයට ඕන නව ඊරාවක්. දේශපාලනයට ඕන 20-24 හැරවුම් ලක්ෂයක්. මේක තමයි ඇත්ත. ගෙදර තමන් හම්බ කරපු දේ රටට දෙන දේශපාලනය මිසක් භාණ්ඩාගාරයේ දේ ගෙදර ගෙනියන දේශපාලනයට තිත තියන දේශපාලනයක් තමයි අනිවාර්යයෙන්ම මේ රටට ගේන්න ඕන. එහෙයි කියන පිරිසක් පාර්ලිමේන්තුව ඇවිල්ලා තේරුමක් නැහැ. කොන්ද කෙලින් තියන් කේසර සිංහෙක් වගේ හරි දෙයට හරි කියන්නත් වැරදි දෙයට වැරදි කියන්න පුළුවන් පිරිසක් තමයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එන්න ඕනේ. ඒක වෙනවා. මේ 225 මම හිතනවා ආයේ තරහ වෙන්න දෙයක් නැහැ. 125ක් ගෙදර. මේ 225න් 125ක් ගෙදර. හැබැයි ඒ ඊළඟට අලුතෙන් එන කෙනා හැම පක්ෂයකටම වගකීමක් තියෙනවා. නාම යෝජනා දෙනකොට ප්‍රායෝගික උගත් බුද්ධිමත් ආදායම් මාර්ගයක් තියෙන. ඒ වගේම මහජන ඇලර්ජික් නැති මහජන අතරට යන්න පුළුවන් පිරිසකට නාම යෝජනා දීලා මේ රට වැටිච්ච තනින් ගොඩගන්න වගකීම මේ සියලු දෙනාටම තියෙනවායි කියන එක විශේෂයෙන් මම සිහිපත් කරනවා. ව්‍යවස්ථාදායකය තමන්ගේ කොන්ද කෙලින් තියන් වැඩ කරන්න ඕන. කේසර සිංහෝ වගේ මේක ඇතුලේ ඉන්න ගරු මන්ත්‍රීවරු කියන එකත් සිහිපත් කරමින් මම අවසන් කරනවා. බොහොම ස්තුතියි. විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යංශයේ මාත් සමග වැඩ කරද්දි සහයෝගය ලබා දුන්න සියලුම නිලධාරි මෙතන ඉන්නෝ. ඒ සියලු දෙනාට මගේ ස්තුතිය පුද කරනවා. ඒ වගේම හරෙන් ෆර්නෑන්ඩෝ මැත්තුමා නව ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මම ඔහුට සුබපතනවා. ස්වාධීනව මං හිතනවා කවුරුවත් ඇඟිලි ගහන එකක් නැති වෙයි ඔහුට කියලා. ඔහුට ස්වාධීනව දූෂණයෙන් තොර ක්‍රීඩාවක් වෙනුවෙන් ඔහුට කොන්ද කෙලින් තියන් වැඩ කරන්න හැකි වෙයි කියලා මම ප්‍රාර්ථනා කරමින් ඔහුට සුබපතමින් රාජ්‍ය අමාත්‍යතුමාටත් සුබපතමින් ඒ වගේම ක්‍රීඩා අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලයටත් මට ලබා දුන් සහයෝගයට ස්තුතිය පුද කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
හරි, බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා.
දින කාන්තා ළමා කටයුතු සමාජ සවිබල ගැන්වීම ක්‍රීඩා හා යෞවන කටයුතු යන මාතෘකා පිළිබඳව කාරක සභා අවස්ථාවේ සාකච්ඡා කරන මේ මොහොතේ විශේෂයෙන්ම මේ මොහොත වන විට අපේ රටේ කාන්තා ශේෂ්ත්‍රයටත් මාතෘ ශේෂ්ත්‍රයටත් ලදරු ශේෂ්ත්‍රයටත් දූදරුවන්ටත් මූණ දෙන්න තිබෙන අභියෝග පිළිබඳව අද තිබෙන්නේ ඉතාමත්ම අමාරු අවස්ථාවක්. අද රටේ 52%ක් කාන්තාවන්. නමුත් අපි හිතන්නට ඕන ඒ කාන්තාවට තිබිය යුතු රැකවරණය ආරක්ෂාව අද තිබෙනවද? අපි වගේ රටකට ශ්‍රම බලකායේ ප්‍රතිශතයක් හැටියට කාන්තා සහභාගිත්වයේ තිබිය යුත්තේ 45%ක් පමණ ප්‍රමාණයක්. නමුත් අද අපිට තිබෙන්නේ 32%ත් 35%ත් අතර ප්‍රමාණයක්. බංකොලොත් භාවෙන් ගොඩේන ගමනේදී කාන්තාවන්ගේ ශ්‍රම බලකායේ සහභාගිත්වය වර්ධනය වෙන ආකාරයට අපි ඒ ගොඩේම යා යුතුයි. ඒ වගේම කාන්තාව දිහා බැලුවහම ගෘහයේත් නිවසෙත් වැඩට යන අතරමගත් මහපාරෙත් වැඩබිමෙත් ඒ හැම සංදිස්ථානයකම අසහනයට හිරිහැරයට විපතට පත්වෙන අවස්ථාවන් එමටයි. අපි පිළිගත යුතු දෙයක් පුරුෂ පාර්ශ්වයේ කාන්තා පාර්ශ්වයේ දෙක දිහා බැලුවහම කාන්තා පාර්ශ්වය අපි විශ්වාස කරනවා, මම විශ්වාස කරනවා වඩාත් වගකීමෙන් වඩාත් විනයානුකූලව වඩාත් පිරිසිදු ක්‍රමවේදයකට විශේෂයෙන්ම දරු පරපුර ගැන හිතලා කටයුතු කරන පාර්ශ්වයේ කාන්තා පාර්ශ්වය. අපි හැමෝම කතා කරනවා කොහොමද දුප්පත්කම තුරන් කරන්නේ, කොහොමද බංකරොත් භාවෙන් රට කොඩෙයින් දුප්පත්කම තුරන් කරන්න රට බංකරොත් භාවෙන් ගොඩෙන්න අපි විශ්වාස කරනවා කාන්තාවගේ කාර්යභාරය ඉහලින්ම ක්‍රියාත්මක වෙන්නට ඕන. කාන්තාව රටේ ආර්ථික වර්ධනයේ පෙරමග ගමන් කරුවා කොටස්කරුවා බවට පත්වන්නට ඕන. අද අපේ රට තුළ තිබෙන කාන්තා අයිතිවාසිකම් විරෝධී සියලුම ක්‍රමවේදයන් සියලුම රෙගුලාසි අනපනත් වහා ඉවත් කරගන්නට කාලය ඇවිල්ලා තියෙනවා. විශේෂම ඡන්ද කාලයට කාන්තා කොමිසම ගැන කතා වෙනවා. අදටත් කාන්තා කොමිසම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඡන්ද කාලයට කතා වෙනවා කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂා කිරීම වෙනුවෙන් වෙනමම ජනාධිපති කාර්ය සාධක බලකායක්. එහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේ කාන්තා අයිතිවාසිකම් සමගාමීව යන දෙයක් තමයි ළමා අයිතිවාසිකම්. Child rights or children rights. ළමා අයිතිවාසිකම් සුරක්ෂා කිරීමේ ලෝක ප්‍රඥප්ති තියෙනවා, දේශීය ප්‍රඥප්ති ප්‍රකාශන තියෙනවා. නමුත් ඇත්තටම ඒ දේ සිදු වෙනවා. අද ළමා හිංසනය පිටු දකින්නට අවශ්‍ය දැඩි නීති රීති අපේ රටේ තිබෙනවද? අතවරයට ලක්වෙන දුවා දරුවන්ට අද අධිකරණයට ගිහාම ඒ හිංසනයට ලක් කරපු පාර්ශ්වයත් එක්ක එකට වාඩි වෙලා කටයුතු කරන්න සිද්ධ වෙනවා. අපිට නැද්ද යම්කිසි ක්‍රමවේදයක් ඒ හිංසනයට ලක්වුණු දරුවගේ අයිතිවාසිකම සුරක්ෂා වීම තහවුරු කරමින් ඒ අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන්න? අද එවන් දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ ක්‍රමයේ වෙනසක් බොහොම පැහැදිලිව වෙන්නට ඕන. රටේ බංකොලොත් භාවය තුළ කාන්තා ළමා අයිතිවාසිකම් සහ මුලින්ම උල්ලංඝනය වෙලා තිබේ. ජීවත් වීමේ අයිතිය නැති වෙලා තිබෙන්නේ. ආර්ථික සමාජීය අයිතීන් සම්පූර්ණයෙන්ම අහිමි වෙලා තිබේ. ඒ නිසා ළඟ ළඟ මැතිවරණ කාලයක් එන නිසා ආපහු කාන්තාව ගැන කතා කරයි, ආපහු දරුවන් ගැන කතා කරයි. නමුත් ඔය කතා කරන සියලුම සංකල්ප වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ක්‍රියාවට පරිවර්තනය වෙනවා දෝ කියන එක අපි හැමෝම තුළ බරපතල ගැටලුවක් තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ කියන්න කැමති ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් අපේ රටට අත්‍යවශ්‍යයි. මේ පෝෂණ ප්‍රතිපත්තිය තුළ ලදරු පෝෂණය, දරුවන්ගේ පෝෂණය, මාතෘ පෝෂණය, මේ සියල්ලක්ම පිළිබඳව අපි අවධානයෙන් කටයුතු කරන්නට ඕන. ෂයවීම, කෘෂවීම, මිටිවීම, අඩුබර දරුවන්, අඩු උපත්බර දරුවන්, ශරීර ස්කන්ධ දර්ශකය අඩු දරුවන්, නීරක්තිය, රක්තහීනතාවය, මේ අනාදී දර්ශකවලින් අපි රටක් හැටියට ගණනය කරලා තිබෙනවද? කෝවිඩ් කොරෝනා වලින් පසුව, බංකොලොත් භාවයට පත්වීමෙන් පසුව ළමා සහ මාතෘ මන්ද පෝෂණ තත්ත්වයන් පිළිබඳව හරි ගණනයක් කරලා තිබෙනවද? ඇත්ත වශයෙන්ම නැහැ. අමාරුකන් රසක් මැද්දේ MRI ආයතනය ඒ වැඩ කටයුතු කරගෙන යනවා. අභියෝග රසක් තිබෙනවා. 41 ලක්ෂක් පාසල් දූ දරුවන් මේ බංකොලොත් භාවය තුළ ඒ අයට නිර්මාණය වී තිබෙන පෝෂණ තත්ත්වය ගැන ගණනයක් කරලා තියෙනවද? සංගණනයක් කරලා තිබෙනවා? එපමණක් නොවේ විශ්වවිද්‍යාලවල සිටින ඒ යෞවන යෞවනිය ඒත් ඉතාමත් අමාරුවෙන් ජීවිතේ ගැටගසාගෙන උසස් අධ්‍යාපනය කරා. අපිට බොහෝ ආරංචි ලැබෙනවා විශ්වවිද්‍යාල දූදරුවන් පවා නියමිත පෝෂණ මට්ටම් වලට ප්‍රවේශ වෙලා නැති කාරණා. අන්න ඒ නිසා මවුරුන් ගැන, දරුවන් ගැන, ලදරුවන් ගැන අපි අපේ විශේෂ අවධානය යොමු කරලා කටයුතු කරන්නට ඕනේ කියන කාරණාව මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. අපි ක්‍රීඩා ශාස්ත්‍රය ගැන කතා කරනකොට මේ ක්‍රීඩා ශාස්ත්‍රයේ අපි දකින බරපතල ගැටලුවක් තිබෙනවා. පොදුවේ කතා කරොත් අපේ රටේ ක්‍රීඩා ක්ෂේත්‍රය සම්පූර්ණ දේශපාලනීකරණයට ලක් වෙලා තිබෙනවා. මේක අද කතාවක් විතරක් නෙමෙයි, මේක පහුගිය කාලය පුරාවටම සිදුවුණු දෙයක්. විවිධ මැති ඇමතිවරු, මන්ත්‍රීවරු එක එක ක්‍රීඩා සංගම්වල අනුශාසකවරු හැටියට පත් වෙනවා, පේට්‍රන්ස්ලා වෙනවා, උපදේශකවරු වෙනවා, ඇඩ්වයිසර්ස්ලා වෙනවා. සමහරු ඒ අදාළ ක්‍රීඩාවේ නිරත වෙලක් නැහැ. නමුත් ඒ තනතුරු ලබා ගැනීම තුළ මං කියන්නේ හැම දේශපාලඥයෙක්ම ඒ ක්‍රීඩාවන් විනාශ කරලා තියෙනවායි කියලා. යම් සුළු ප්‍රමාණයක් හොඳ දේවලුත් කරලා තිබෙනවා, නැහැ කියන්නේ නැහැ. නමුත් මේ දේශපාලනීකරණය කිරීම තුළ සමස්තයක් හැටියට ගත්තොත් සම්පූර්ණයෙන්ම අපේ ක්‍රීඩා ක්ෂේත්‍රය හැම දෙයක්ම පොලිටිකල් වෙලා, හැම දෙයක්ම පොලිටික්ස් වෙලා මෙතනින් අපි ඉවත් වෙන්නට ඕන. දැන් බලන්න, මම දැක්ක මේ සභාව නියෝජනය කරන සමහරු හොඳටම මට දෝෂාරෝපණය කරනවා ක්‍රිකට් ගැන කතා කරනවා වැඩි කියලා. ඉතින් ක්‍රිකට් ගැන කතා කරන්න අපිට අයිතියක් නැද්ද? ක්‍රිකට් ක්‍රීඩකයෙක් හැටියට මමත් බොහොම ආසයි ක්‍රිකට් ක්‍රීඩාවට. ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙලක් සිටලා තිබෙනවා. ඉතින් ක්‍රිකට් වලට අපි කැමති. ඒ වගේම මම විතරක් නෙවෙයි, මේ රටේ ලක්ෂ 220ක් ජනතාව හැම දෙනාගේම ඇඟේ ක්‍රිකට් තියෙනවා. අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් අපේ රට ලෝක සූරයෝ, ලෝක වීරයෝ බවට 96 පත් වෙනකොට එතන නිල් පාට, කොළ පාට, කහ පාට ભેදයක් තිබුණේ නැහැ. ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදයක් තිබුණේ නැහැ. හැමෝම ඕල්වර සම්දුන්නා, හැමෝම රතිඤ්ඤා පත්තු කරා, හැමෝම අප්පුඩි ගැහුවා. ඒ මොකද මේ ක්‍රිකට් ක්‍රීඩාව අද දවසේ අපේ හෘද ස්පන්දනයේ බවට පරිවර්තනය වෙලා තිබෙනවා. මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මොනවද අපි කිව්වේ? කුසලා සරෝජනී වාර්තාවක් තියෙනවා, චිත්‍රසිරි වාර්තාවක් තිබෙනවා, විගණන වාර්තාවක් තිබෙනවා. හැබැයි පුදුමයට කාරණාව මේ වාර්තා තුනම වාරණයට ලක් වෙලා, තුනම වාරණයට ලක් වෙලා. දැන් මොනවද ඔය වාර්තාවල තියෙන්නේ? මේ වාර්තාවල තිබෙන්නේ අඩුපාඩුකම්, අඩුලුහුඬුකම්, දූෂණ, වංචා, මූල්‍ය අක්‍රමිකතා, මේවයි මේ වාර්තාවල තියෙන්නේ. එතකොට ඒව ගැන කතා කරන්න අයිතියක් නැද්ද? ඒව ගැන කතා කරන එක කාලය කා දැමීමක්ද? මෙහෙමයි ඉතින්, දූෂණ ක්‍රියාවලියන් වල කප් ගහපු කට්ටියට ක්‍රිකට් දූෂණය ගැන කතා කිරීම නරක වෙන්න පුළුවන්. මේ රට සම්පූර්ණයෙන්ම බංකොලොත් භාවයට පත් කරලා රට බංකොලොත් කරපු සූරයොන්ට බොහොම අමාරු වෙන්න පුළුවන් ක්‍රිකට් වල දූෂණය ගැන කතා කරනවා. නමුත් මතක තබා ගන්න, රට බංකොලොත් උනේ දූෂණය නිසා, ක්‍රිකට් විනාශය සිදු උනේ දූෂණය නිසා. මම මතක් කරන්න කැමති, මේ පහුගිය දිනක ඉතාමත්ම අනගිභවනීය ඓතිහාසික නිර්මල අවස්ථාවක් නිර්මාණය වුණා. මොකක්ද ඒ අවස්ථාව? මේ 225ම එක්කෙනෙක් නැර. මට ඇත්තටම ඕන වුණා ඒ වෙලාවේ ඡන්දයක් ගන්න, ඒකට ඉඩ දුන්නේ නැහැ මහින්දයාපා අබේවර්ධන කථානායකතුමා. නමුත් එතුමාම කිව්වා හැමෝම එකඟයි, ඡන්දයක් අවශ්‍ය නැහැ. මොකද්ද යෝජනාව? වර්තමාන ක්‍රිකට් පාලනය දූෂිතයි, එය වෙනස් වෙන්නට ඕන, එය වෙනස් කිරීම සඳහා සාධනීය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි. මම මේ දල සාරාංශය කියන්නේ. මම ඉදිරිපත් කරේ යෝජනා. සම්මත කරේ නිවල් සිරිපාල සිල්ව මැතිතුමා. කිසිම කෙනෙක් නැගිටලා කිව්වේ නැහැ I object කියලා. මම විරුද්ධයි කියලා. ඔක්කොම එකඟ වුණා. හැබැයි ඉතින් වැඩක් නැහැනේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි. 225ම එකඟ වෙලා යෝජනා ස්ථිර කරා. ඒකට අයෝමය ශක්තිය දුන්නු ඇමතිවරයා ගෙදර යවුවා. ක්‍රිකට් හොරු ටික යහතින් ඉන්නවා. මොකද්ද මේ විහිළුව? මේ කාගෙත් එක්කද මේ අපි සෙල්ලම් කරන්නේ? මතක තියාගන්න, ක්‍රිකට් ක්‍රීඩාවට මුදල් ලැබෙන්නේ ඒ ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අපේ රටත් ලෝකෙත් තිබෙන ඒ ආකර්ෂණය නිසා. අපේ ක්‍රීඩකින්, ක්‍රීඩා ලෝලින්, ඒ සියලු දෙනාම නිසා. මේ සමහරු හිතාගෙන ඉන්නවා ඒ අය හින්දා ක්‍රිකට් වලට සල්ලි එනවා, ඒ ලැබෙන ක්‍රිකට් සල්ලි වලින් තමන්ට ඕන දේවල් කරන්න පුළුවන් කියලා. දැන් පහුගිය කාලේ සමහරු හිතාගෙන හිටියා ඒගොල්ලෝ නිසා තමයි යුද්ධෙ දින්නේ, යුද්ධෙ දින්න නිසා රටේම පළාත් 9ම දිස්ත්‍රික්ක 25ම අයිතිය සින්නක් කරොප්පුවෙන් එක පවුලකට ලියාගෙන ඒගොල්ලෝ තීන්දුව කරා යුද්ධෙ දින්නේ අපි, ඒ නිසා අපිට රිසිසේ ඕනම දෙයක් කරන්නට හැකියාව තියෙනවා කියලා. එහෙම කොහොමද කරන්නේ? අපි යෝජනා කරනවා බොහොම පැහැදිලිව මේ අවස්ථාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවහාරික විගණනයක් අවශ්‍යයි. ෆොරෙන්සික් ඔඩිට් එකක් අවශ්‍යයි. දැන් ඒකට විරුද්ධ වෙන්න බෑනේ. ලැබේ ජනාධිපතිතුමා ප්‍රචලිත වෙලා හිටියා මිස්ටර් ක්ලීන් කියලා. දැන් මිස්ටර් ක්ලීන් ජනාධිපතිවරයාට පුළුවන් ෆොරෙන්සික් ඔඩිට් එකක් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ. දැන් නෝමල් ඔඩිට් එක කොහොම හරි කරානේ. කාලයක් තටම තටම හිටියන්නේ මේක කරන්න බෑ, විගණනයට අයිති නෑ එහෙම කිව්වනේ. දැන් අපි ඉල්ලනවා ෆොරෙන්සික් ඔඩිට් එකක්.
මිනිත්තු 3ක් කාලයක් තියෙනවා ඉතින්.
හරි, මට ටයිම් තියෙනවා, බය වෙන්න එපා. මේව ගැන කියනකොට කාලේ මතක් කරන්න එපා. මේවා මේ රටට වැදගත් කාරණා. නියෝජ්‍ය කතානායකතුමා, මගේ හිතවතෙක් ඔය මේ කොණ්ඩයන් එකට මම බෙහෙත දෙන්න මං කියන්නේ තපස්. හොඳම බෙහෙත තමයි සජබෙටෙන්ද. එතකොට හරි. එතකොට කොණ්ඩේ වැවෙන්න පටන් ගන්නේ. කෙසේ වෙතත් පැහැදිලිවම නිර්දේශ පාලනීකරණයකට යන්නට ඕන. මුළු ක්‍රීඩා ශාස්ත්‍රය ෆොරෙන්සික් ඔඩිට් එකක් ක්‍රියාත්මක කරන්නට ඕන. අනික් කාරණාව බොහොම පැහැදිලිව කියන්න කැමතියි. දැන් ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි, මම මේ ලිපි තුන නැවතත් වරක් සභාගත කරනවා. මේ ලිපි තුන කියවන්න පුළුවන් අය, මම ඒකත් කියන්න ඕනේ, කියවන්න පුළුවන් අයට විතරයි මම මේ කියන්නේ. මේ කියවන්න පුළුවන් අය මේක කියෙව්වොත් බොහොම පැහැදිලි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයක් හැටියට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයට ඇවිටිනි කරනවා, උනන්දු කරනවා, ඒ අයට යොමු කරනවා. කොහොම හරි සරල භාෂාවෙන් කියනවා නම් ඇමතිවරයා මට්ටු කරලා, එහෙම ඇමතිවරයා මට්ටු නොවුනොත් ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්න කියලා. ක්‍රිකට් බෝඩ් එක ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න කියලා. මම නැවතත් තරක් මේවා හැන්සාත් ගත කරනවා, සභාගත කරනවා. කියවීමේ හැකියාව තියෙන සීලු දෙනාගේ ප්‍රයෝජනය උදෙසා. එතකොට මෙහෙම පුළුවන්න මේ රටේ පුරවැසියන්ට, පුරවැසියෙකුට ජාත්‍යන්තරයට ලියුම් ලියලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න, මෙන්න මේකට විරුද්ධව, මේකට සොයා බලන්න. වහාම වර්තමාන ක්‍රීඩා ඇමතිවරයා පරීක්ෂණයක් පවත්වන්නට ඕන. මේ මේව ව්‍යාජ ලියුම්ද? මේව ව්‍යාජ අසන්ද? මේ ඇත්තටම මෙහෙම ලියුම් තියෙනවද? එන්න මේව පිළිබඳව පරීක්ෂා කරන්නට ඕන. එහෙම පුළුවන්ද අපේ රටේ කිසිම කෙනෙකුට ජාත්‍යන්තරයට ලියුම් ලියලා මේ අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්න? මම මතක් කරන්න කැමතියි, යුද්ධයේ සමයේ විවිධ ජාත්‍යන්තර ආයතන විපක්ෂයින් අපිත් එක්ක කතා කරන්න. අපි කිව්ව ඕන දෙයක් ගැන කතා කරමු. නමුත් රටේ ඒකීය භාවය, ස්වෛරීත්වය, බහුමික අඛණ්ඩතාවය, දේශපාලන නිදහස, ඒව ගැන සාකච්ඡා කරන්න බෑ. දෝස නන් නෙගෝෂියබල්. හැබැයි අපි එක දෙයක් පිළිගන්නවා, මේ රට සියලුම ජාතීන්ට, සියලුම ආගම්වල, සියලුම සංස්කෘතීන්වල, සියලුම තරාතිරම්වල ජනතාවට අයිති රටක්. මේක මේක පවුලක් සින්නක් කරොප්පුවෙන් ලියාගත්තු රටක් නෙවෙයි. අපි කවදාවත් යුදමේ සමයේ ජාත්‍යන්තරයට කේලම් කියන්න ගියේ නැහැ. එහෙනම් ක්‍රිකට් ක්‍රීඩාව තහනම් කරන්නට කේලම් කිව්වේ කවුද කියලා අපිට හොයන්න කැමති. මේ ලිපි ඇත්තටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිව්වද නැද්ද කියන එක අපි දැනගන්නට ඕන. ඒ නිසා අපි දකිනවා දැන් ලොකුවට කතා කරන්නේ පහුගිය කාලේ දේශ ප්‍රේමීත්වය, දේශද්‍රෝහීත්වය, දේශානුරාගය. මෙන්න දේශද්‍රෝහීත්වය, මෙන්න නොම්බර් එකේ දේශද්‍රෝහීත්වය. ඒ නිසා විශේෂයෙන්ම මම නැවත නැවතත් යෝජනා කරනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනීකරණය වෙන්නට ඕන. මේ මන්ත්‍රීවරු, උපදේශකවරු සහ අනුශාසකවරු හැටියට ක්‍රීඩා සංගම්වල පත්වීම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි අහෝසි කරන්නට ඕන. දේශපාලඥයෝ ගාව ගන්නට හොඳ නැහැ. මේක ස්වාධීන කරන්නට ඕන. මේක නිදහස් කරන්නට ඕන. ඒ අයට ස්වයන් තීන්දුව තීරණ ගැනීමේ ඔටොනොමිය ලබා දෙන්නට ඕන. හැබැයි ඒ කරන ගමන් ඒකේ නාමෙන්, ප්‍රජාතන්ත්‍රවාදයේ නාමෙන් හොරකම් කරන්න ඉඩ දෙන්න බෑ. ඒක ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා 27 ලක්ෂයේ සජබේ වරමෙන් ආපු කෙනෙක් නෙවෙයි. එයා 69 ලක්ෂයේ වරමෙන් ආපු කෙනෙක්. පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ, 68 ලක්ෂය. මොකද මහමැතිවරණේ එක 68 ලක්ෂය, ජනාධිපතිවරණේ 69 ලක්ෂය. ඒ වරම් දෙකටම එතුමා හිටියා. නමුත් දුකට කාරණාව 68 ලක්ෂයේ වරමෙන් ආපු මනුස්සයා ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ හොරකම් ගැන හෙළිදරව් කරනකොට එයා ගෙදර, නමුත් හියුමන් ඉමියුනෝ ග්ලොබියුලින් වලින්, පිළිකා බෙහෙත් වලින්, ප්‍රමුඛ ඒ කණ්ඩායමට තවත් ඇමතිකමක් ලැබී. කවුරු හරි කියන්නේ ඒක වැරදි කියලා. කවුරු හරි කියන්නේ කියලා. කවුරු හරි කියන්නේ වංචා කරලා නැහැයි කියලා. එයාට දෙනවා පරිසර අමාත්‍යංශය. රොෂාන් රණසිංහව ඇමතිකමෙන් අයින් කළා, ගෙදර යවුවා. හැබැයි එකක් මතක තියාගන්නට ඕන, ගෙදර යවුවා නෙවෙයි, ඔහු ගියේ මහ ජනතාව අතරට, ඔහු ගියේ ක්‍රිකට් ලෝලීන් අතරට. ඒ නිසා මම එතුමාට කියන්න කැමති, ඔය 69 ලක්ෂය, 68 ලක්ෂය දැන් පුස්සක්. ඕක වැඩක් නැහැ. ඕක ඉවරයි. ඕක කපුට්. ජර්මන් භාෂාවෙන් කියනවා නම් අලස් කපුට්. ඔක්කොම ඉවරයි. ඒක හින්දා අපි මේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනංවන්නට ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ભેදෙන් තොරව එකට එක්කහුවෙමු. අපි ආපහු යමු අර දවසට. ක්‍රිකට් ක්‍රීඩාව රකින්නට යෝජනා කිරීමයි, ඉස්තිර කිරීමයි, 225ම එකතු වුණු තැනට අපි ගිහිල්ලා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරමු, අපේ රටේ ක්‍රීඩා ශාස්ත්‍රය නිර්දේශපාලනීකරණය කරමුයි කියලා යෝජනා කරමින් මගේ කතාවට අවස්ථාව ලබා දීම ගැන දෙවින් ස්තුතියි.
ගෞරවනීය සුතිගරු පියල්නි ශාන්ත මැතිව ඔබතුමාට මිනිත්තු 8ක් කාලයක්
ඇත. අපේ ගරු
කරු ගීතා එමුතුමිය.
විභූසාවිවලදී කරද්දී ඇත්ත වශයෙන්ම ඔවුන් නැවත වතාවක් ඉතාම අපහසුතාවයට සහ දූෂණයට පත් වෙනවා. ඒ සඳහා අප දැනටමත් ක්‍රියාමාර්ගයක් අරන් තිනවා ගරු විපක්ෂ නායකතුමනි. වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ මේ දරුවන් කිසිම දරුවෙක්ව උසාවියට ගෙනලා සාක්ෂි නොගෙන වීඩියෝ තාක්ෂණයේ ඔස්සේ ඔවුන්ගේ සාක්ෂි ලබාගෙන ඔවුන්ව එහි නඩු නිමිත්තට ඉදිරිපත් කරන්න.
ගරුපියල් නිසන්තවන්ත
විපක්ෂ
නායකතුමා
බලන්න කොච්චර හොඳද පියල් නිසන්තවන්තව මට අවස්ථාව දෙනවා. මේ අපේ ඇමැතුමිය මං දැනගන්න කැමතියි අර වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දීම. මොකද ඇත්ත වශයෙන්ම මේ මගේ කතාව කරන්නට පෙර නීතිඥවරියන් 3 දෙනෙක්ම මේ ලොබි එකට ඇවිල්ලා මට කිව්ව දෙයක්. ඒක තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. ඒක අදටත් ක්‍රියාත්මක වෙන්නේ නැහැලු. ඒ වගේම විශේෂයෙන්ම අර ඒ හිංසනයට පත් වුණු දරුවත් ඒ හිංසනය ක්‍රියාත්මක කරපු පුද්ගලොත් මේ එක තැන වාඩි කරවීමේ තත්ත්වයක් තියෙනවලු. මේක ඇත්ත නැත්ත පුතුමා පොඩ්ඩක් හෙලිදරව් කරානම්.
හොඳයි.
පොඩේ මයික් එක නැවතුන.
මම විශ්වාස කරනවා ඒක ඇත්ත කියලා. මොකද උසාවියකට ගියෝතින් අපේ රටේ විත්තිය සහ චූදිතය ඒ සියලු දෙනාම එකට වාඩි වෙන්න තමයි සරස්සලා තියෙන්නේ. ඒක ඉතාම වැරදි ක්‍රියාවක්. විශේෂයෙන් දරුවන්ට අපි කිව්වා රිමාන් බන්ධනාගාරයට දරුවෝ ගෙනෙනනම් ඔය මිනිමරුවොත් එක්ක ලොකු වැරදි කරපු තදබල වැරදිකාරයොත් එක්ක ගෙනියන්න එපා. ඔවුන් වෙනම වෙන් කරන්න. ඔවුන්ට වෙනම ස්ථානයක් ලබා දෙන්න. ඒ වගේමයි උසාවියේදීත් ඔබතුමාගේ කීම ඉතාම නිවැරදි. අපි වෙනම ස්ථානයක් ලබා දීමට කටයුතු කරනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන්ගේ සාක්ෂි ලබා ගැනීමට කටයුතු කරනවා කියලා මම විශ්වාස කරනවා.
කථානායකතුමනි, මම ඉස්සල්ලා මේ මනුෂ්‍ය නායකතුමා ප්‍රශ්න ගැන මට තප්පරයක් දෙන්න. අංක 23 10 ඇලීරක් 28 26 27 28 විපක්ෂ නායකතුමාත් මේ පිළිබඳව අදහස් දක්වපු හින්දා මෙන්න මේ ගැසට් 3 ගරු ඇමතුමා කිසිසේත්ම මේක කවුරු හරි අස්සට දාලා අස්සනක් දා ගන්න හදන්න බැරි නෑ. මේ ගැසට් ටික ඉවත් කරන්න මේක අධිකරණයේ ගිහිල්ලා අධිකරණයේදී කරුණු පැහැදිලි කළා. අධිකරණයෙන් අපි ගරු අධිකරණය තමයි අපිට මේක අනුමත කළා දීලා තියෙන්නේ. මේකේ තියෙන්නේ අවුරුදු 4 කාල සීමාව. ඉන්න පුළුවන්. දැන් අර পেපර් ක්ලබ්ස් බෑ. ක්ලබ් 160 බහිනවා 38ට මේ ගැසට් ටිකේ. ඒ නිසා ඒ ගැනත් විශේෂයෙන් සීපත් කරනවා. ඒ වගේම තමයි අද ලොකුම විහිළුවකුත් සිද්ධ වුණා. ඉතින් විපක්ෂයේ සමගි ජන බලවේගයෙන් මේ පැත්තට ක්‍රොස් කරලා ආපු ඇමතුමාගෙන් තමයි මට විනාඩි 10 හම්බුනේ. මගේ 68 ලක්ෂයේ ජනවරමින් නෙමෙයි. ඒකත් කනගාටුවට කරු